ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
අපි සුපුරුදු ලෙසින් එහෙමනම් සූදානම් මේ වෙනකොට මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ශාස්ත්‍රයේ උණුසුම් තත්ත්වය ඔබ වෙත සමීප කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමින්. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල තොරතුරු වාර්තාකරණය සඳහා ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා යලිත් ශ්‍රී ලංකාවට ආවා කියන තොරතුරු ටිකක් උණුසුම් තොරතුරක් බවට පත් වුණා. මොකද මේ වෙනකොට අපි දන්නවා වත්මන් ආණ්ඩුව පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හසිරවීමේ මූලික බලය හෝ යතුර තියෙන්නේ ඔහු අතේ කියන මේ කතාව බොහෝ දෙනෙක් අතර රැවදෙන කතාවක්. බැසිල් යම් කාලයකට ඇමරිකාවට ගිහිල්ලා ඉඳලා යලි පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ යම් වෙනසක් සිදුවේවිද, යම් යම් තීන්දුව తీරන ජනාධිපතිවරයා සමග ඔහු සාකච්ඡා කරාවිද කියන යම් කතාවක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු වලින් අද අපි එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු.
ඔදිල් රුක්ෂි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඊයේ ලංකාවට ආවා. ආවට පස්සේ මොනවා කරයිද කියන එක සම්බන්ධයෙන් බැලුවොතින් ඔව් ඉක්මනට පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් එකතු වෙලා සාකච්ඡාවක් කියයි. අනෙක් පැත්තෙන් තවමත් අමාත්‍ය දුරපත් වෙලා නැහැ. පොහොට්ටුවේ නියෝජනය කරපු හිටපු ඇමතිවරුන්ට අමාත්‍ය දුර ලැබිලා නැහැ. ඒ පිළිබඳව සාකච්ඡා කරයි. තව පැත්තකින් ඔහු පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා විතරයි ඔහුට පොහොට්ටුවේ නායකත්වය ලැබෙයිද, මේ වගේ කාරණා කීපයක් තියෙනවා. ඊයේ දවසේ අපි දැක්කා මේ අමාත්‍ය දුර නොලැබුණු බොහෝ දෙනෙක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පිළිගන්න කටුනායක ගුවන්තොටුපළට ගිහිල්ලා හිටියා. ඒ අතර ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නියාරච්චි වගේ හිටපු අමාත්‍යවරු ඒ අතර හිටියා. ඒත් එක්කම පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ප්‍රසන්න රණතුංගේ ඇමතිවරයා, මේ වගේ කණ්ඩායමක් ඒ ස්ථානයට ගිහිල්ලා ඔහුව පිළි අරගත්තා. ඒත් එක්කම ඉතා ඉක්මනින් ඔහු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස් වෙලා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විදිහට දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි දන්නවා අපි දැන් පහුගිය වැඩසටහන් කිහිපයකදී සාකච්ඡා කරා වගේ ඇමති මණ්ඩලය වෙනස් වෙයි කියලා. ඇමති මණ්ඩලය වෙනස් වෙද්දී ජනාධිපතිතුමා කියලා තියෙනවා පොහොට්ටුව නියෝජනය කරපු ආණ්ඩුවේ හිටපු සමහර මන්ත්‍රීවරුන්ට අමාත්‍ය දුර ලබා දෙන්න ඔහු කැමති නැහැ කියලා. නමුත් පොහොට්ටු යවපු ලැයිස්තු ඒ අයගේ නම් තිබුණා. ඒ අය තමාතුර ලබා දීම පිළිබඳව සාකච්ඡා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අය වැය විවාදයේ පැවැත්වෙන කාලේ අය වැට ඡන්දය ලබා දෙද්දී පොහොට්ටුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඒ පිළිබඳව සලකා බලයි ඔවුන්ට ඇමතිකම් නොලැබුණොත් කියලා එහෙම සාකච්ඡාවකුත් තිබුණා. ඒකටත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා යන දිහත් වෙයි කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම මං කිව්වා වගේ ජාතික සංවිධායක දුරේ තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පොහොට්ටුවේ දරන්නේ. සමහර විට ඉදිරියේ පොහොට්ටුවේ නායකත්වයම ඔහු ලබා ගනීද දන්නේ නැහැ වගේ අදහසුත් සංසරණය වෙමින් තියෙනවා. ඉතින් ඊයේ දවසේ ඔහු පැමිණීමත් එක්ක පොහොට්ටු අනාගතය පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවට එළඹේ.
දැන් මනෝජ්, ඔබය ආයවැය පිළිබඳවත් සඳහන් කරපු හින්දා මෙවර ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුවේ නව ආයවැය ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ තේරුණාට පස්සේ ඔහු මුදල් අමාත්‍යවරයා විදිහට තමන්ගේ මංගල ආයවැය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. මේ ගෙවිලා ගිය සතියේ සඳුදා 14 වෙනිදා ආයවැය සම්බන්ධවත් විශාල කතාබහක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාලා ඉන්න කාල සීමාවක මොනවද මේ රනිල් වික්‍රමසිංහ මේ මුදල් අමාත්‍යවරයා විදිහට සහ රටේ නායකයා විදිහට රටේ ඉදිරි ආර්ථික සංවර්ධනයට අරගෙන ආවේ කියලා හයිලයිට්ස් විදිහට, විශේෂතා විදිහට වාර්තා වෙන කාරණා කිහිපයක් කිරීමගේ අවධානය යොමු වෙනවා. අපි කැමතියි වැඩිදුර විස්තර දැනගන්න.
ආයවැය පිළිබඳ සාමාන්‍ය සහන නිති දෘක්ෂි බලාපොරොත්තු වෙන්නේ සහන පිළිබඳ බලාපොරොත්තු ගොඩක් දෙනෙක් අතෑරිය වගේ දැනුණා. ඒත් රාජ්‍ය සේවකයන්ට මේ වැඩි වෙන ජීවන වියදමත් එක්ක යම් සහනයක් ලබා දෙයිද කියන සංවාදයක් තිබුණා. තව දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ බදු තවදුරටත් වැඩි වෙයිද කියලා. හැබැයි ආණ්ඩුව බොහොම සන්තෝෂෙන් කිව්වා මේ ආයවැයෙන් අපි බදු වැඩි කරේ නැහැ කියලා. හැබැයි අපි බලන්න ඕන කාරණාව අයවැයට එන්න කලින් පහුගිය කාල සීමාව ඇතුළේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බදු වැඩි කිරීම් කිහිපයක් සිද්ධ කරා. එතකොට අයවැය ඍජුව නොදැක්ුණාට පහුගිය කාල සීමාවේ වැඩි කිරීම් සිද්ධ කරලා තිබුණේ. මේ අවුරුද්දට රුපියල් බිලියන 3415ක් ආදායම ලබන්න, රුපියල් බිලියන 5819ක් වියදම් කරන්න, එතකොට අයවැය හිඟය රුපියල් බිලියන 2404ක්. මේ වෙනුවෙන් තමයි අයවැය ඉදිරිපත් කළේ. එතකොට ප්‍රමුඛ යෝජනා පිළිබඳව ගත්තොත් ඔය පහුගිය කාලේ කතා වුණානේ මේ කන්සාපනයනයට අපිට පුළුවන්ද යම් අවධානයක් යොමු කරන්න කියලා. ඒ වගේ කන්සාපනයනය පිළිබඳව අදහසක් අයවැය තිබුණා. මේක ත්‍රෛලෝක විජයපත්‍ර භෝගය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේක අපනයනය සඳහා විතරක් නිෂ්පාදනය කරන්න තියෙන හැකියාව හොයලා බලන්න විශේෂඥ කමිටුවක් පත් කරන්න ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට අයවැය යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම ඇතැම් රාජ්‍යය සම්බන්ධ ව්‍යාපාර ප්‍රතිව්‍යවගතකරණය කරන්න යෝජනා කරලා තිබුණා. එතකොට රක්ෂණ සංස්ථාව, එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම් මේ වගේ ආයතන විකුණා දාන්න උත්සාහ කරනවා කියලා පස්සේ අදහසක් ගියා. හැබැයි රජයේ පැත්තෙන් ප්‍රතිව්‍යවගතකරණය කියන යෝජනාව ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් බිඳවැටීම් තිබුණත් බස්නාහිර, වයඹ, හම්බන්තොට, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වගේ ආර්ථික කලාප පිහිටුවන්න යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම බදුකරණය ගැන අපි කතා කරනවා. ජනතාව බදු ගෙවනවා, ගෙවන බදු වලට මොකද වෙන්නේ කියලා ජනතාව ප්‍රශ්න කරනවා. බදුකරණය ගැන ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්න යෝජනා කරලා තිබුණා. එතකොට මේ භාවිතා නොකරන ඉඩම් ගැන අවධානය යොමු කරලා තිබුණා. පෞද්ගලික අංශයේ රැකියා අහිමිවීම පිළිබඳව මේ දවස්වල කතා වෙනවා. එහෙම වුණොත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියා අහිමි වුණොත් මාස 3කට දීමනාවක් ලබා දෙන්නවත් පුළුවන් විදිහට රක්ෂණ ආවරණයක්, රක්ෂණ අරමුදලක් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම සන්නද්ධ හමුදා සමාජිකයින් අවුරුදු 18ක සේවා කාලයෙන් පස්සේ විශ්‍රාමයන් ලබා දෙන්න, ඒත් එක්කම පළාත් සභා ජාතික පාසල්වල සමීපාරක්ෂක පාසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 200ක් වෙන් කරන්න, සූර්ය බල ශක්තියට යම් අවධානයක් යොමු කරන්න, විද්‍යුත් මෝටර රථ ලංකාවේ නිෂ්පාදනය කරන්න යෝජනා හදන්න, ආගමික ස්ථානවලට සූර්ය පැනල දෙන්න, රජයේ රෝහල්වල ගෙවන වාට්ටු නැවත ආරම්භ කරන්න, මේ ආදී වශයෙන් මූලික අවධානය යොමුණු අයවැය හයිලයිට්ස් විදියට අපිට මේ කාරණා මතු කරලා දක්වන්න පුළුවන්. 2023 වසරේ යම් ආරම්භයක් ලබා දීලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ යෝජනා විදියට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් ලැබිතිවරයා විදියට පෞද්ගලික 14 වෙනිදා අයවැය ඉදිරිපත් කළේ 2023 වසරේ ඉලක්ක කරගෙන.
ඔව්, අපි දන්නවා මේ දවස්වල අයවැය විවාද පැවැත්වෙනවා. පළමු වර කියවීම අවසන් වුණා, දෙවන වර කියවීම පැවැත්වෙනවා, ඊට පස්සේ අවසන් ඡන්දය පැවැත්වන්නටත් නියමිතයි. ඒ සම්බන්ධ වන තොරතුරු සහ මේ අයවැයෙන් පස්සේ අයවැය ගැන තියෙන පසු සංවාද පිළිබඳවත් මම දැනගන්නට කැමතියි ඊළඟට මනෝජ් ඔබගෙන්.
ඔව්, 2023 අයවැය යෝජනා පෞගිය 14 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. දෙවන වර කියවීම නොවැම්බර් 15 වෙනිදා ආරම්භ වෙලා තවම ක්‍රියාත්මක වෙනවා. නොවැම්බර් 22 වෙනිදා හවස 5ට දෙවන වර කියවීමේ ඡන්දය පැවැත්වෙනවා. අවසානයේ කාර්ක සභා අවස්ථාව නොවැම්බර් 23 වෙනිදා, ඒ කියන්නේ තුන්වන වර විවාදය නොවැම්බර් 23 වෙනිදා පටන් අරගෙන ඒක දෙසැම්බර් 8 වෙනිදා වෙනකන් තියෙනවා. දෙසැම්බර් 8 වෙනිදා පස්වරු 5ට හවස 5ට සමස්ත අයවැය ඡන්ද විමසීම පවත්වලා අයවැය සම්මත වෙනවද නැද්ද කියන එකත් එක්ක, සම්මත වුණොත් 2023 මූල්‍ය වර්ෂය සඳහා රටේ ආදායම් වියදම් සැලැස්ම පාර්ලිමේන්තුවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත වෙනවා. ඊට පස්සේ අර ඔබ ඇහුවා අයවැයෙන් පස්සේ කතා මොනවද කියලා. දැන් අයවැයෙන් කියපු ආයතන, අයවැයෙන් යෝජනා කරපු රාජ්‍ය ආයතන නෙමෙයි ප්‍රතිව්‍යවගත කරන්න කලින් යෝජනා කරලා තිබුණේ. පෙට්‍රෝලියම් එක වගේ තැන් ගැන තමයි අවධානය යොමු කරලා තිබුණේ. මේවේ ආදරික සේවකයෝ ඉන්නවා. මේ තෙල් බෙදපු නැති කාලෙත් අපි කාල දීමනා ගිහිල්ලා තියෙනවා. නමුත් IOC එක ලාභ ලබනවා, ඒ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ලාභ ලබන්න බැරි. මේ වගේ සංවාද තිබුණනේ. ඉන්නේ එවැනි ආයතනය ප්‍රතිව්‍යවගතකරණය කරන්න ඕන කියලා සාකච්ඡා වෙමින් තිබුණා. නමුත් අයවැයෙන් යෝජනා කරලා තිබුණා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් මේ වගේ ආයතන මේ ප්‍රතිව්‍යවගතකරණය කරන්න. මේ ගැන සංවාද තියෙද්දී ජනාධිපතිවරයාට උත්තරයක් දීලා තිබුණා. ලාභ ලබන ආයතන විකුණන්නේ නැහැ කියලා තමන්ගේ නානවා. මේකෙන් රටට විශාල හානියක් වෙනවා කියලා කියනවා. රාජ්‍ය බිස්නස් කරලා ඒව හරියන්නේ නැහැ කියලා කියනවා වගේ අදහසක් ජනාධිපතිවරයා කිව්වා. ඊට පස්සේ ඌ කිව්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය, රක්ෂණ සංස්ථාව, හිල්ටන් එක අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර් වලට. බින්දුවේ තියෙන අපේ විදේශ විනිමය සංස්ථය ඩොලර් බිලියන 3කින් වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපේ විශ්‍රාම වැටුප් සේවක අර්ථසාධ කරමුදල් 50%කින් අඩපණ වෙලා තියෙනවා. ඒවා බාල්දු වෙලා තියෙනවා. ඒවා දියුණු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ආයතන විකුණන්නේ කියලා ජනාධිපතිවරයා කිව්වා. දැන් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය සංචිත නැති ප්‍රශ්නය, සංචිතය ගොඩනගා ගන්න මූලික ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න මේ ආයතන විකුණලා අපිට ඩොලර් වලින් හැකියාවක් තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. ඊට පස්සේ සමාජ ආරක්ෂණ බද්ධ පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. අවුරුද්දට රුපියල් මිලියන 120කට වැඩි පිළිවෙටමක් ලබන සමාගම් වලින් මේ සමාජ ආරක්ෂණ බද්ධ අය කරන්න යෝජනා කරලා තියෙනවා. මේ අලුත් බද්ධයෙන් උපයා ගන්න අපේක්ෂා කරනවා රුපියල් බිලියන 140ක ආදායමක්. ඒකෙන් ඒ හින්දා මේ ලබා ගන්න ආදායමෙන් ලංකාවේ රැකබලාගත යුතු කණ්ඩායම, යම් ආකාරයෙන් සරණක් විය යුතු කණ්ඩායම රැකබලා ගන්න අරමුදල් ලබා ගැනීම සඳහා තමයි මේ සමාජ ආරක්ෂණ බද්ධ එකතු කරන්නේ, බද්ධ යෝජනා කරන්නේ කියලා සමහන් කරලා තිබුණා. නමුත් රංජිත් සේමලාපිටියේ මුදල් රාජ්‍ය අධිවරයත් කියලා තිබුණා මේ වගේ දුර්වල බදු සමාජ ආරක්ෂණ බද්ධ වගේ බදු අවස්ථාවක් ලැබෙන පළමු අවස්ථාවේම අහෝසි කරන්න කටයුතු කරනවා. දැනට මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය නිසා ඒකට යම් සහනයක් වීමේ අරමුණින් තමයි සමාජ ආරක්ෂණ බද්ධ වගේ බද්ධක් මේ වෙලාවේ හඳුනලා දීලා තියෙන්නේ කියලා සාකච්ඡා කළා. ඒත් එක්කම 2022 සංශෝධිත අයවැයෙන් රුපියල් බිලියන 2094ක ආදායමක් උපයන්න යෝජනා කරලා තිබුණා. 2023 අවුරුද්දට යෝජනා කරපු අලුත් අයවැයෙන් රුපියල් බිලියන 3415ක රාජ්‍ය ආදායමක් බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර පරතරය රුපියල් බිලියන 1320කට වැඩි. ඉතින් මේ වගේ ආර්ථිකයක් ඇතුලේ කොහොමද රුපියල් බිලියන 1320ක් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද හොයන්නේ කියන එකත් ආර්ථික විශ්ලේෂකයින් ප්‍රශ්න කරලා තිබුණා. යම් වෙලාවක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පිළිවෙතව මත බදු අය කරද්දී ඔවුන්ගේ නිෂ්පාදන දිරිමත් කරනවා වෙනුවට යම් දුරට ඒ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩාවැටුණොතින් ඔවුන්ගේ ආදායම අඩු වුණොතින් බදු වැඩි කරාට වැඩක් නැහැ. රාජ්‍ය ආදායම් වැඩි වෙන්නේ නැහැ. මොනවත් ලබන අවුරුද්දටත් තවදුරටත් අයවැය හිඟේ වැඩි වෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගැන සංවාද කිහිපයක් සමාජයේ තියෙනවා. අයවැයෙන් අපි යෝජනා ගේනවා තමයි ආයමත් ඊළඟ අවුරුද්ද හැරිලා බලුවට පස්සේ යෝජනා ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය හැමදාමත් ජනතාව ළඟ තියෙනවා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් අපි මීළඟට තොරතුරු විමසා දැනගන්නට කැමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා සම්බන්ධව මේ වෙනකොට පවතින වාතාවරණය පිළිබඳව අපි දන්නවා. මේ වෙනකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට එහි නායකත්වය උසුලනවා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය යම් උපායශීලීව කටයුතු කිරීමක් දක්නට ලැබෙනවා කියලත් කණින් කොණින් තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යළි ලබා ගන්න මොකක්ද මේ සිදුවෙන කාරණාව මනෝජ්?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පිටින් ගිය, ඒ කියන්නේ වේලාවේ රජයට සම්බන්ධ වෙලා ඇමතිකම් ගත්ත ඒ කණ්ඩායමත් එක්ක, ඒ කණ්ඩායමේ ඇතැම් සමාජිකයින් එක්ක චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. මහින්ද අමරවීර ඇමතිතුමාගේ ගෙදර තමයි මේ සාකච්ඡාව තිබිලා තියෙන්නේ. බුදුන් දිසානායක මන්ත්‍රීවරයාත් ඇවිල්ලා ඉඳලා තියෙනවා. එතකොට ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා මේ වගේ ආණ්ඩුවට එකතු වෙලා රාජ්‍ය මාධ්‍ය දුර සහ මාධ්‍ය දුර ලබාගත්තු දැන් නුඹින් දිසානායක මන්ත්‍රීවරයාත් ඉදිරියේ කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය දුරයක් ලබා ගන්න නියමිතයි කියලා සාකච්ඡා වෙනවා. ඉතින් මේ එකතු වෙලා සාකච්ඡා කරලා ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හම්බ වෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ තීරණය අරගෙන යන්න කලින් මහින්ද අමරවීර ඇමතිතුමාට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කතා කරලා අද හවසට ඇවිල්ලා හම්බ වෙන්න කියලා එදාම ඇගේ යෝජනාව කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ කතා කරපු දවසේ රංජිත් සේමලාපිටියේ මුදල් රාජ්‍ය අමතිවරයාට යන්න හම්බෙලා නැහැ. මොකද ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කණ්ඩායම් රැසීම තියෙනවා. මුදල් රාජ්‍ය අමතිවරයා ඉන්න මොනේ අවස්ථාවට ඉන්න ඔහුට සහභාගී වෙන්න බෑ කියන යෝජනාව කරලා තියෙනවා. ඊට පස්සේ රංජිත් සේමලාපිටියේ රාජ්‍ය අමතිවරයා ඇර අනිත් අය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කොළඹ ගෙදරට ගිහිල්ලා ඇත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා, හම්බ වෙලා කතා කරලා තියෙනවා. එතනදී හිටපු ජනාධිපතිනිය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම් දෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා ක්‍රියාකලාපයේ විවේචනය කරා කියලා තියෙනවා. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්න උදව් කරපු එක එතුමිය කරපු වැරැද්දක් හැටියට එතුමිය දැකලා තියෙනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට පස්සේ පක්ෂයේ ඒකාධිපති පාලනයකට ගියා. සජිත් මුක්කු ගහන්න හදනවා, මම පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියේ නෑ, නායකකම කවුරු හරි ගනී කියලා බය වෙලා ව්‍යවස්ථාව වෙනස් කරේ නෑ කියලා ඇය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මන්ත්‍රීවරු අහලා තියෙනවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් ඔබතුමී ආයම ඡන්ද ඉල්ලනවද කියලා. ඇය කියලා තියෙනවා ඡන්ද ඉල්ලන්නේ නෑ, නමුත් පක්ෂය බේරගන්න තමන් මැදිහත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සාකච්ඡාවදී පළමු සාකච්ඡාව නැත්නම් මූලික සාකච්ඡාව විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන, නමුත් දැනට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ කණ්ඩායමත් එක්ක චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ඇය ලබා ගන්න උත්සාහයක් ඇතිව තමයි මේ හමුවීම මේ සාකච්ඡා හඳුන්වා දීම තිබුණේ.
ඒතිකම තොරතුරු වාර්තා වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ලා පස්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කරපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සජබෙත් එක්ක එකතු වුණායි කියලා සමගි ජනබලවේගයට සම්බන්ධ වුණායි කියලා. ඒ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ මේ සමගි ජනබලවේගයට සම්බන්ධ වීමේ පරමාර්ථ විදිහට මොනවද වාර්තා වෙන්නේ කියලා තොරතුරු දැනගන්න කැමතියි.
මේ අනුර ප්‍රියදර්ශන ආපමැතිතුමා එක්ක 11 දෙනෙක් විතර මුලින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. දැන් ওই අරගලෙන් පස්සේ ඇති වෙච්ච සිද්ධිත් එක්ක එතන හිටපු සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු, රොෂාන් රාජසිංහ කියන අය දැන් රජයේ ඇමතිවරු, අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරේ, නිමල් ලංසා මන්ත්‍රීවරයාත් මේ කණ්ඩායමත් එක්ක ඍජුව ගනුදෙනු කරනවා පේන්නේ නැහැ. එතකොට මෙතන ඉතුරු වෙලා හිටියා අනුර ප්‍රියදර්ශන ආපා, එතකොට චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, WDJ සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න වගේ මන්ත්‍රීවරු. ඉතින් මේ අය ගිහිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මුණ ගැහිලා තිබුණා. මේ අයට පහුගිය කාලේ ප්‍රශ්නෙකුත් තිබුණා ආණ්ඩුවේද විපක්ෂද කියලා හරියට තීරණයක් නැතිවෙන්නේ අදුතරමේ පාර්ලිමේන්තුවේ කතා කාලයක්වත් නොලැබෙන. ඉතින් දැන් මේ මොහොතේ ඔවුන් විපක්ෂයත් එක්ක සම්බන්ධගත වෙලා, සමගි ජන බලවේගයත් එක්ක සම්බන්ධගත වෙලා වැඩ කරන්න යෝජනා කරා කියන අදහස තමයි තිබුණේ. නමුත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරිය පසුව කියලා තිබුණා තමන් සජිත් එක්ක එකතුන්නේ අයවැය සහ ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡා කරා විතරයි කියලා. WDJ සෙනවිරත්න මන්ත්‍රීවරයා කියලා තියෙනවා තමන් වෙන පක්ෂයකට ගියේ නැහැ, ආණ්ඩුවෙන් අයින් වෙලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට තමයි පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ කියලා. ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා කියලා තියෙනවා තමන් සජිත් ගියේ නැහැ, තමන් මේ වෙලාවේ රටින් පිට ඉන්නේ, ඒ හින්දා මේ විපක්ෂෙත් එක්ක එකතු වුණා, සජිත් එක්ක එකතු වුණා කියන ප්‍රචාරය සත්‍ය දෙයක් නෙවෙයි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ කණ්ඩායමට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා ඔවුන් කොහෙද ඉන්නේ කියන ස්ථාවරයත් එක්ක. දැන් ඔවුන් ආණ්ඩුවෙත් නැහැ, විපක්ෂෙත් නැහැ. ආණ්ඩුවේ කතා කාලෙන් හම්බ වෙන්නෙත් නැහැ, විපක්ෂයේ කතා කාලෙන් හම්බ වෙන්නෙත් නැහැ. ඒ හින්දා මේ වෙලාවේ ඔවුන් එක්ක වැඩ කරන්න ගත්ත උත්සාහයක් තමයි අනුර ප්‍රියදර්ශන ආපමැතිතුමා ඇතුළු කණ්ඩායම. නමුත් එතනිනුත් තුන්දෙනෙක් දැන් තමන් විපක්ෂයත් එක්ක එකතු නොවුණා කියලා කියන්නේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනවිරත්න සහ ප්‍රියංකර ජයරත්න කියන මන්ත්‍රීවරු.
ඒත් එක්කම මේ තවත් ස්වාධීන වුණු කණ්ඩායමක් හිටියන්නේ ඩලස් අලහපෙරුම ප්‍රමුඛ කණ්ඩායම. ඉන් පස්සේ ඔවුන් මේ නිදහස් ජනතා සභාව කියන නමින් තමයි දැන් පෙනී සිටින්නේ. ඔවුන්ගේ නව දේශපාලන වැඩපිළිවෙල එළි දැක්ව මේ ගෙවිලගේ සතියේ මොනවද එහිදී දක්නට ලැබුණු විශේෂතා?
ඔව්, දැන් මෙතන ඉන්නවා ඩලස් අලහපෙරුම හිටපු ඇමතිවරයා, GLP හිටපු ඇමතිවරයා, දිලංකර මන්ත්‍රීවරයා, එතකොට චරිත හේරත්, නාලක ගුණ හේවා, මහාචාර්ය චන්න ජයසුමන, මේ කණ්ඩායම්. ඉතින් මේ අය එකතු වෙලා නිදහස ජනතා සභාවේ ඉදිරි දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල තමයි කොළඹදී එළිදැක්වුවේ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ සයිත් ප්‍රේමදාස මහත්තුමාත් විපක්ෂ නායකවරයා විදිහට මෙතනට ඇවිල්ලා තිබුණා. කාලයකට පස්සේ දේශපාලන වශයෙන් එක්තර හිත හොඳ කමක් පෙන්වන්නේ නැති පාඩි චම්පික රණවක සහ උදේගම්මන් පිළිපින මන්ත්‍රීවරුත් මේ අවස්ථාවට ඇවිල්ලා හිටියා. මෙතන තිබුණු වැඩේ තමයි මූලිකත්වයේ ගත්තේ ඩලස් GL උනාට ඔවුන් දෙදෙනම මෙහිදී කතාවක්වත් පවත්වලා නැහැ. මේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිගන්වන වැඩේ පවා කරලා තිබුණේ මේ විශ්වවිද්‍යාල තරුණ තරුණයන් කීප දෙනෙකුට. ඉතින් මේ වැඩපිළිවෙලේ යම් බරක් බිලාන් පෙර මන්ත්‍රීවරයා ඇදලා තියෙනවා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳව අදහස් දැක්වීම කරලා තිබුණේ චරිත කේරත් මහාචාර්යවරයා. ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කරලා තිබුණේ ආචාර්ය නාලක ගොඩ හේවා. එතකොට චන්න ජයසුමන මහාචාර්යවරයා කතාවක් පවත්වලා මේ අවස්ථාවේ ඔවුන්ගේ දායකත්වය දක්වලා තියෙනවා. දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල එළි දැක්වුවා මේ මූලික නායකයන් විදිහට හඳුනගන්න දල සලහත්තුරුම සහ GLP මන්ත්‍රීවරු මේ මොහොතේ කතාවක්වත් පවත්වන්නේ නැතුව පොඩි වෙනස් දේශපාලන සංස්කෘතියක හැඩතලයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් නිදහස ජනතා සභාව ඔවුන්ගේ ඉදිරි දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල එළි දැක්වීම ගිය සතියේ සිද්ධ කරා මේ දේශපාලන අස්ථාවරත්වයන් වැඩ සිද්ධ කරන සාකච්ඡා අතරතුර.
දැන් මේ ගෙවිලගේ සතියේ හිටපු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගැන ටිකක් වැඩිපුර මාධ්‍යෙත් දේශපාලනයේ තව දහන යොමු වෙලා තිබුණා. විශේෂයෙන් මේ කාන්තා අයිතීන් වෙනුවෙන් පැවතුණු විරෝධතාවක් අතරතුර කාන්තාවක් අතරංගුවට ගත්තා කියලා පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට අය පවත් වූ විරෝධතාව හේතුවෙන්. හැබැයි මේ හිරුනිකා පිළිබඳව මෙතනදී මට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ ඇගේ පියා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වග උත්තරකරු කරන්න කියලා පෙත්සමක් ඉදිරිපත් කළ තියෙනවා හිරුණිකා ප්‍රේමචන්ද පාර්ශවයෙන්. මොකක්ද මේ පෙත්සම සහ ඒ සම්බන්ධව උසාවියේ තීරණය? මොකක්ද මේ පෙත්සම කැඳවීම සම්බන්ධව?
ඔව්, මේ දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දීම බලරහිත කරන්න කියලා ගොනු කරලා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කරන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අවසර ඉල්ලුවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ අම්මා සුමනා ප්‍රේමචන්ද්‍ර, ඒත් එක්කම මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙක් විදිහට වැඩ කරන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත්තු අවස්ථාවට ඉඩ ලබා දීලා තිබුණා. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වග උත්තරකරුවෙක් ලෙස නම් කරන්න කියන ඉල්ලීම තහවුරු කරන්න ලබන 24 වෙනිදා මේ නඩුව කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඉතින් මේ අනුව දැන් ඔවුන් කියලා තියෙන්නේ යම් විදිහට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වරදකරු කරා, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු මරණ දඬුවම් නියම කරා, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඒක අනුමත කරා. ඒ වගේ අවස්ථාවකදී මේ නීතිමය පටිපාටි අනුගමනය කරන්නේ නැතුව ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කරලා විදහස් කරන්න හිටපු ජනාධිපතිවරයා කටයුතු කරා. ඒ හින්දා එය පදනම් කරගෙන ඔහු වග උත්තරකරුවෙක් ලෙස නම් කරන්න කියලා තමයි ඉල්ලීම කරලා තිබුණේ. ලබන 24 වෙනිදා මේ ඉල්ලීම සම්බන්ධයෙන් වන තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරලා තියෙනවා.
එමනම් අපි ඔබට ස්තුතිය පළ කරමින් සමුදෙනව මනෝජ්. මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ විශේෂතා පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්න SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වීම පිළිබඳව අපේ නැවතත් ස්තුතිය ඔබට පළ වෙනවා. එමනම් යලිත් අපි හමුවෙමු ලබන සතියේ සඳතා. ආයුබෝවන්.
බොහොම ස්තුතිය දිනුක්ෂේ. ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.